रूपावचर सिद्ध රූපාවචර සිත් පහ මතකද? කියන්න බලන්න. විතක්ක විචාර පීති සුඛ එකඟතා සහිත ප්‍රථම ධාන සිත. විචාර පීති සුඛ එකඟතා සහිත ද්විතිය ධාන සිත. පීති සුඛ එකඟතා සහිත තතිය ධාන සිත. සුඛ ඒකග්ගතා සහිත චතුත්ථ ඥාන සිත පේඛා ඒකග්ගතා සහිත පංචම ඥාන සිත මේ ඥාන කියලා කියන්නේ ප්‍රතිපක්ෂ ධර්ම නැති කරන අදහසින් ඥාන කියලා කියනවා කියලා තමයි සඳහන් වෙන්නේ මොනවද ප්‍රතිපක්ෂ ධර්ම නීවරණ ධර්ම පහ නීවරණ මොනවද කියනවනම් කාමච්ඡන්දය ව්‍යාපාදය තීන මිද්දය උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාව කියන ධර්ම පහ නැති කරන අදහසින් ධ්‍යාන කියලා හඳුන්වනවලු මේ නීවරණ ප්‍රහාණය එහෙම නැත්නම් කෙලෙස් ප්‍රහාණය ආකාර හතරක් කියලා තියෙනවා තදංග ප්‍රහාණය කියලා කියන්නේ සාමාන්‍ය කාමාවචර සිත් ඇති වෙන වෙලාවවලදී ඒ කියන්නේ කාමාවචර කුසල් අපි කතා කරපු සාමාන්‍ය මිනිස්සුන්ට ඇති වෙන කුසල් ඇති වෙන වෙලාවට විතරක් අකුසල් ඇති නොවීම එහෙම නැත්නම් කෙලෙස් නැතිවීම හඳුනනවා තදංග ප්‍රහාණය කියලා. ඒ ඉතා කෙටි කාලයකට සිද්ධ වෙන්න පුළුවන්. සාමාන්‍ය දීර්ඝ කාලයක් තියෙන පුළුවන්. ඒ ධානයක් වගේ එක දිගටම තියෙන්නේ නැහැ. ඒ කුසල් සිත් පවතින වෙලාවට විතරක් අකුසල් නැති වෙන එකට කියනවා තදංග ප්‍රහාණය කියලා. ධානයක් තියෙන වෙලාව යම්තාක්ද ඒ තාක් වෙලාවටම කෙලෙස් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට කෙලෙස් නැතිවීම කියන විස්කම්බන ප්‍රහාණය කියලා. ඒ කියන්නේ උදාහරණයක් කියන්නේ දැන් දියසෙවල් රොඩු තියෙන ජලාශ්‍රයක යම් කිසි කෙනෙක් ඒ උඩ මතු පිට කලත්තලා එහෙට මෙහෙට පාදලා අරගෙන ජලය ගන්නකොට ඒ ගත්තට පස්සේ සෑහෙන වෙලාවක් ගිහිල්ලා තමයි එතෙන්ට ඒ රොඩු ටික ආයේ රැස් වෙන්නේ. අන්න ඒ වගේ උදාහරණයක් තියෙන්නේ මේ ධානයක් තියෙනවනේ ඒ ධානය පටන් අරගෙන ධානය තියෙන තාක්කල්ම එක දිගටම කෙලස් ඇති වෙන්නේ නැහැ. අන්න එකට කියනවා විස්කම්මන ප්‍රහාණය කියලා. සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ ආය ඇති නොවන ආකාරයටම කෙලස් නැතිවීම. සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ සෝවාන්, සකුදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගසිත වලින් කෙලස් නැති කිරීම. ඒ කියන්නේ සෝවාන් මාර්ගසිතින් ආය ඇති නොවන පරිදි මිත්‍ය දෘෂ්ටි නැති කරනවා. මෙත්තා දෘෂ්ටිය සහ විචිකිච්ඡාව කියන සංයෝග දෙකයි සංයෝජන දෙකයි ඊට අමතරව සීලබ්බත පරාමාස කියන සීල වෘත සමාදානයකින් නිවන් දකින්න බෑ කියලා පුළුවන් කියලා හිතන සිතුවිල්ල නැති කරනවා. එහෙනම් එතනින් එහාට සෝවාන් වහන්සේ දන්නවා සීල වෘත සමාදානවලි මේ කියන්නේ දැඩි වෘතයක් සමාදන් වුණ පණිය මේ පවනට නිවන් දකින්න බෑ කියලා. ඒ විදිහට ඒ වගේ සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ ඒකයි. අනාගාමී මාර්ගසිතින් කාමරාගය සහ පටිගය කියන එක සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කර නැවත එන්නේම නැති විදිහට. අරහත් මාර්ගසිතින් රූප රාග කියලා කියන්නේ රූප බ්‍රහ්ම ලෝකවල ඉපදෙන්න තියෙන ආසාව. අරූප රාග කියලා කියන්නේ අරූප බ්‍රහ්ම තලවල ඉපදෙන්න තියෙන ආසාව. මානය කියන්නේ මානය උද්දච්චය කියලා කියන්නේ හිතේ විසිරුණු බව සහ අවිද්‍යාව කියන සංයෝජන පහම අයින් කරනවා. සමුච්ඡේද වශයෙන් ආය ඇති වෙන්නේ නැහැ. ඒ ප්‍රහාණයට කියන සමුච්ඡේද ප්‍රහාණය. එතකොට තදංග ප්‍රහාණය, විස්කම්මන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය. ඊට අමතරව ඵලසිත් වලින් කෙලස් නැතිවීම කියන පටිපස්සද්ධි ප්‍රහාණය කියලා. ඒ කියන්නේ පටිපස්සද්ධි කියලා කියන්නේ සහැල්ලු බව කියන එකයි. පටිපස්සද්ධි කියලා කියන්නේ යම් කිසි දෙයක ප්‍රතිඵලයක් හැටියට සැහැල්ලු බවට සංසුන් බවට පත්වීම. ඒ කියන්නේ දැන් සෝමාන් වහන්සේට නැති වෙන්නේ සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියන තුන විතරයි. සෝවාන් මාර්ගසිතින් සමුච්ඡය දෝෂින් ප්‍රහාණය වෙන්නේ එච්චරයි. ඒ වෙනකොට සෝවාන් ඵලය කියන සමාපත්තියට සමවැදිලා ඉන්න වෙලාවට කිසිම ක්ලේශයක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ වෙන කියන සංයෝජනවත් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ එතන තියෙන ප්‍රහාණයට කියන පටිප්පස්සදි ප්‍රහාණය කියලා. මේ කාමච්ඡන්දය කියන නීවරණය අපිට මේ කාම වස්තුන් පිළිබඳව තියෙන බලවත් තෘෂ්ණාවට තමයි කාමච්ඡන්ද නැත්නම් කාමයේ තියෙන ආසාව කියලා කියන්නේ. ඉතින් මේ කාමච්ඡන්දය කියන එක මෙලෝ පරලෝ දෙකම පිළිබඳ දියුණුව නවත්වනවා. මෙලෝ දියුණුවත් නවත්වනවා, පරලෝ දියුණුවත් නවත්වනවා. ඊට අමතරව කර්මස්ථානයක් අරගෙන භාවනා කරන යෝගියාගේ හිතේ ඒකකතාවේ නැති කරනවා. මොකද තමන්ට තියෙන වැඩ මතක් වෙනවා, තමන්ට විඳින්න තියෙන සැප මතක් වෙනවා, එහෙම නැත්නම් යන්න තියෙන තැන් මතක් වෙනවා. කෑම කන් මොන කෑමද කන්න තියෙන්නේ කියලා මතක් වෙනවා. ඒ වගේ දේවල් මතක් වෙනවා. සහ කරපු දේවල් මතක් වීමෙන් වගේ එකඟතාවය නැති වෙනවා. මේ එකඟතාවයේ දියුණු වෙන්න සමාධිය වැඩි වෙනවා. ඒ සමාධිය වැඩි වෙන කාමච්ඡන්දේ තුනී වෙලා යනවා. ව්‍යාපාදය කියලා කියන්නේ බලවත් ක්‍රෝධයට, අනුන්ව නසන්න තරම් තියෙන ක්‍රෝධයට. මේ ක්‍රෝධය ප්‍රීතියට ප්‍රතිපක්ෂයි. ඒ කියන්නේ ප්‍රීතියෙන් ඉන්න කෙනෙක් කවදාකවත් තව කෙනෙක්ව නැති කරන්න හිතන්නේ නැහැ. එහෙනම් කියනවා මේ ප්‍රීතිය දිනු වෙන්න ව්‍යාපාදේ තුනී වෙනවා කියලා. ඒ වගේම තීන මිද්ද කියලා කියන්නේ අලස බව, ගිලන් බව. ඒ කියන්නේ තමන්ගේ තියෙන කම්මැලිකම හෝ රෝගී බව. අලස බව, ගිලන් බව තමයි තීන මිද්ද කියලා කියන්නේ. ඒ තීන මිද්ද පුද්ගලයාට නිකන් කලන්තයක් වගේ දැනෙනවා. තීන මිද්දේ තියෙන පුද්ගලයාට කලන්තයක් වගේ දැනෙනවා. ඒ තීන මිද්ද රෝගයක් වශයෙන් හෝ කරකිල්ලක් වශයෙන්, කලන්තයක් වශයෙන්, කම්මැලිකමක් වශයෙන් දැනෙන්න පුළුවන්. ඒත් මේ ඒ හින්දා තමන් කැමති දේ ගැන දිගටම හිතන්න මැලි වෙනවා. ඒත් මේ විතර්ක කියන චෛසිකය බලවත් වුණාම යම් කිසි දෙයක් ගැන සිතුවිලි පහළ වෙන්න පටන් ගන්නවා එක දිගට. එතකොට ඒ තීන මිද්ද නැති වෙලා යනවා. ඇයිද කියනවා මේ විතර්කයේ චෛසිකය මේ තීන මිද්දේට ප්‍රතිපක්ෂයි කියලා. උද්දච්ච කුක්කුච්ච කියන්නේ සිතේ නොසන්සුන්කම. උද්දච්ච කියලා කියන්නේ නොසන්සුන් බව. කුක්කුච්චය කියලා කියන්නේ පසුතැවිල්ල. පසුතැවිල්ල කියලා මෙතන සඳහන් කරන්නේ කරපු පව් පිළිබඳ පසුතැවීම සහ නොකරපු පින්. තමන්ට අවස්ථාව ලැබිලා හෝ තමන්ට ඕනකම තිබිලා කරගන්න හම්බෙච්ච නැති පින් පිළිබඳ පසුතැවිල්ල. සුවය කියන එක මේ පසුතැවිල්ලට විරුද්ධයි. ඊට අමතරව විචිකිච්ඡාව කියලා කියන්නේ බුද්ධාදී අටතන සැකේ. බුද්ධාදී අටතන සැකේ කියලා කියන්නේ බුදුන් කෙරෙහි සැකකිරීම, දහම කෙරෙහි සැකකිරීම, සංඝුන් කෙරෙහි සැකකිරීම, සීලය පිළිබඳ සැකකිරීම, පෙර ආත්මය පිළිබඳ සැකකිරීම, පසු ආත්මය පිළිබඳ සැකකිරීම, පෙර පසු ආත්ම දෙක ගැනම සැකකිරීම සහ පටිච්චසමුප්පාදේ පිළිබඳ සැකකිරීම කියන අංග 8. ඒ විචිකිච්ඡා කියන චෛසිකය විචාරය කියන චෛසිකෙන් නැත්තම් ධ්‍යාන අංගෙ නැති වෙලා යනවා. විචාරය කියලා කියන්නේ අරමුණ හොඳින් බැලීම. අරමුණ පිළිබඳ සැක නැති වෙන්නම හොඳින් බලනවා. ඉතින් මේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධ්‍යාන අංග පහෙන් ඒකාග්‍රතාවෙන් කාමච්ඡන්දයත්, ප්‍රීතියෙන් ව්‍යාපාදයත්, විතර්කෙන් තීන මිද්දයත්, උද්දච්ච කුක්කුච්ච සුවේනුත්, විචාරයෙන් විචිකිච්ඡාවත් නැති කරනවා කියලා මේ පැහැදිලි කරනවා. පැහැදිලිවද? ඒ කියන්නේ එකඟතාවය වැඩි වෙන කාමච්ඡන්දය නැති වෙනවා. එහෙනම් ඒකාග්‍රතාවයෙන් කාමච්ඡන්දය නැති වෙනවා. ප්‍රීතිය වැඩි වෙන්න ව්‍යාපාදේ නැති වෙනවා. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියලා කිව්වහම විතර්කයෙන් නැති වෙන්නේ තිනවිද්ද. විචාරයෙන් නැති වෙන්නේ විචිකිච්ඡා. ප්‍රීතියෙන් නැති වෙන්නේ ව්‍යාපාදේ. සුවයෙන් නැති වෙන්නේ උද්දච්ච කුක්කුච්ච. ඒකාග්‍රතාවයෙන් නැති වෙන්නේ කාමච්ඡන්දය. මේ ධානාංග පහෙන් මේ නීවරණ පහ යටපත් වෙන හැටි. ඊට අමතරම මේ නීවරණ පහට විරුද්ධ කියලා වෙනම ධර්ම පහක් තියෙනවා. එහෙනම් මෙතන කියන්නේ ඒක නෙමෙයි. ධානාංග පහෙන් කොහොමද නීවරණ පහ යටපත් වෙන්නේ කියලා කියන්නේ. නැත්නම් ව්‍යාපාදයට විරුද්ධව මෛත්‍රිය යෙදෙනවා කියලා වෙනම තැනක තව කියන වෙන විදිහක්. මෙතන තියෙන්නේ ඒක නෙමෙයි. මේ ධානාංග පහෙන් කොහොමද නීවරණ ටික යටපත් වෙන්නේ කියන එක තමයි සඳහන් කරන්නේ. ධ්‍යාන උපදවන පිළිවෙල කෙටියෙන් මම සඳහන් කරන්නම්. අපි විසුද්ධි මාර්ගයේදී ඉතා දීර්ඝ වශයෙන් ඒක සාකච්ඡා කරනවා. පළවෙනියෙන්ම මේ ධ්‍යාන උපදවන්න හේතු සම්පත් තියෙන යෝගියෙක් සුදුසු ස්ථානයකට එළඹිලා තමන්ට ඒ භාවනා කර්මය කරන්න සුදුසු ස්ථානයකට යන්න ඕනේ. දැන් ඔහු ගන්නේ පටවි කියන කසිනේ නම් ඒ පටවි කියන කසින මණ්ඩලයක් හදා ගන්න ඕනේ. ඒ පටවි කියන කසිනය මැටි පාට වෙන්න ඕනේ කියලා කියල තියෙනවා. ඒක මේ නිල පීත ලෝහිත ඕදාත කියන පාට හතරත් එක්ක මිශ්‍ර වෙන්න බැහැලු. ඒ කියන්නේ ඒ කිසිම පාටක් ඒ මැටිවල තියෙන්න බෑ. ඒ කියන්නේ සුදු මැටි ගන්න බෑ. මේ එහෙම ගන්නද මැටි සාමාන්‍ය අපි මේ ගුරු පාට කියන ඒ මැටි පාට ගන්න ඕන. ඒ විදිහේ කසින මණ්ඩලයක් හදාගෙන අඟල් 11ක් විතර විශ්කම්බයක් තියෙන රවුමක්තම කසින මණ්ඩලය කියන්නේ ඒක අඩි 3-4 කෑතක තියාගෙන පටවි කියලා මෙනෙහි කරන්න ඕනේ එක දිගටම. මෙන්න මේ පටවි කියලා ඒ භාවනා කිරීමට කියන පරිකර්ම භාවනාව. එන්න නැත්නම් පූර්ව කර්ම භාවනාව කියලා තමයි ඒකට කියන්නේ. අපි කියන්නේ පූර්ව කෘත්‍ය කියලා කියන්නේ අර භාවනාවට කලින් කියන එකට. ඒ වගේ මේ පූර්ව කර්ම නැත්නම් පරිකර්ම භාවනාව කියලා කියන්නේ ඒකට. ඊට පස්සේ ඒ භාවනා කරගෙන යනකොට හිත එකඟ වෙලා ඇස් දෙක අරගෙන ඒ කසින මණ්ඩලය දිහා බලනකොටයි ඇස් දෙක වහගෙන බලනකොට අතර වෙනසක් නැති වෙනවා. ඒ කියන්නේ ඇස් දෙක අරගෙන බලුවත් වහගෙන බලුවත් ඒ දෙක අතර වෙනසක් දකින්න නැති වෙනවා. අන්න ඒ වෙලාවට ඒ කසින මණ්ඩලය තමන්ගේ හිතට පේන හැටිට අපි කියනවා උග්ඝා නිමිත්ත කියලා. ඒ උග්ඝා නිමිත්ත දිනු කරගෙන ඊට පස්සේ ඒ කසින මණ්ඩලය පැත්තකට අයින් කරලා තමන්ට සුදුසු ස්ථානයකට අරන් ගිහිල්ලා තමන් ගිහිල්ලා ඇස් දෙක වහගත්ත ගමන් ඒක මතක් වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ ඒ උග්ඝා නිමිත්ත දිහා බොහෝ වේලාවක් පටවි යනාදී මෙනෙහි කරමින් භාවනා කරගෙන යනකොට කලාමෙදිරි එළියක් වගේ පටන් අරගෙන ටික විශාල ලයන එළියක් පහළ වෙනවා. අන්න ඒකට කියනවා පටිභාග නිමිත්ත කියලා. ඒ පටිභාග නිමිත්ත කියලා කියන්නේ උග්ඝහ නිමිත්ත නිසා ඇති වෙන පස්ස ඇති වෙන නිමිත්ත. ඒකට කියනවා කසිනා ලෝකය කියලා කියන්නේ ඒකටම තමයි. ඒ කසිනා ලෝකය ඉපදුනාට ධානය ඉපදුනා වෙන්නේ නැහැ. ඒ කසිනා ලෝකය ටික මහත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒ බලන වෙලාවට නෙමෙයි කලින් භාවනා කරන්න පටන් ගන්න කලින් මහත් වේවා කියලා හිතලා දිගට මේ දිහා බලාගෙන ඉන්නකොට ටික වඩන්න පුළුවන්. ඒ එක එක්කෙනා තම තමන්ට පුළුවන් ප්‍රමාණයට වඩනවා කියලා කියනවා. සමහරුන්ට ඒ ප්‍රමාණයට එහා වඩන්න බැරි වෙනවා. ඉතින් සමහර කෙනෙක් අඟලක් දෙකක් වඩනවා කියලා තිනවා. සමහරු අඩි ගණන් වඩනවා කියලා තිනවා. සමහරු ඉතින් යාර ගණන්, හැතැම්ම ගණන්, ගව් ගණන්, මහද්දීප ගණන් වඩනවා කියලා තිනවා. සමහරු සක්වලවල් ගණන් වඩනවා කියලා තිනවා. කසිනාලෝකය කියන්නේ ඒ කසිනාලෝකයේ ප්‍රමාණයට තමයි ඒ යෝගියාට පහසුව දිවස පහළ වීම හෝ ඒ යෝගියාට පෙන්න ප්‍රමාණය වෙන්නේ කසිනාලෝකයේ ප්‍රමාණය. සතරවන් ධානයේ වැඩුවත් ඒ හිඳ මේ ප්‍රථම ධානයේ වඩන්න කලින් ඒ කසිනා ලෝකයේ ප්‍රමාණය වැඩි කර ගැනීම තමන්ට ඕන ප්‍රමාණයකට කරගෙන ඉන්න ඕන කියලා කියලා තියෙනවා. ඉතින් පොඩියට වැටෙනවා නම් ඒක කියන්නේ පරිත්තාලම්බන කියන්නේ පරිත්ත කියන්නේ කුඩා අරමුණ කියලා කියන්නේ නැත්තම් අඟල් අඩි ගණන් මහත් පේනවා නම් මධ්‍යම ආලම්බනයක් කියලා කියනවා ඒ කියන්නේ මධ්‍යම ප්‍රමාණයේ අරමුණක් කියලා කියනවා ඒ අඩියක්වත් අඩු ගානේ ලොකු වුණොත් ධ්‍යාන උපදවන්න පුළුවන්ලු එහෙම නැත්තම් අමාරුයි කියලා කියනවා ඒක එක්ක එක්කෙනාට වෙනස් වෙනවා අපමානම්බල අපමානාලම්බන කියලා කියන්නේ අප්‍රමාණ විදිහට හැතැම්ම ගණන් නැත්නම් යාර ගණන් හැතැම්ම ගණන් වඩන කටින අප්‍රමාණාලම්බ කියලා කියන්නේ. ඉතින් එහෙම උපදව ගත්තාම මේ පංච අවිඥා ලබා ගන්න බොහොම හොඳයි. එහෙමද දිවස, දිව්‍ය කන, 이르දි විද ඒ ඔක්කොම ඒ සීමාවට සීමා වෙලා යනවා. මෙන්න මේ විදිහට ඇති වෙන මේ දියුණුව පස්සේ අපි චිත්ත වීති වලදී කරනවා කොහොමද ඒ සිත් ඇති වෙලා පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍රභු කියලා සිත් වර්ගයක් ඇති වෙලා ධාන සිත් වලට එන්නේ කොහොමද කියලා මම කතා කරනවා. එහෙනම් දැන් ගොඩක් විස්තර මෙතන කතා කරන්නේ සාමාන්‍යයෙන් ධාන වඩන පිළිවෙල ඒකයි. ඒ තාම්මේ ධානයක් ලැබිලා නැහැ. ඒ මෙහෙම කසිනාලෝකයට ඇවිල්ලා ඊට පස්සේ ඒක දියුණු වෙලා ඊට පස්සේ දැන් ධානය ලැබුණා නම් හොඳයි. දැන් මේ කසිනාලෝකයේ වැඩිම නැවැත්තලා දැන් ධානය ලැබුණා නම් හොඳයි කියලා හිතාගෙන යෝගියා භාවනා කරනකොට තව ටිකක් කල් ගිහිල්ලා වෙන දේක් තමයි ධානය ලැබෙනවා කියන්නේ. අන්නේ ධානයේ තියෙන අංග තමයි විතක්ක, විචාර, පීති, සුඛ ඒකාග්‍රතාව කියලා කියන්නේ. අන්න ඒ ධානය ආවජ්ජන, සමාපජ්ජන, අදිත්තාන, වුට්ටාන, පච්චවෙක්කනා කියන පංච ක්‍රමයට පුරුදු වීම තමයි ගියසුමානේ අපි කතා කරේ. මේ ඒ අනුව තමයි ඒ ධානයේ හොඳටම පුළුවන් කෙනෙක්ද යන්තම් පුළුවන් කෙනෙක්ද එහෙම නැත්නම් මධ්‍යම ප්‍රමාණයට පුළුවන් කෙනෙක්ද කියලා තීරණය වෙන්නේ. මේ ධානසිත පහම සසංකාරික සිත් හැටියට තමයි සලකන්නේ. මොකද මේවා උත්සාහයකින් තොරව ඇති වෙන සිත් නෙමෙයි. කිසිම ධානයක් හෝ මාර්ගඵලයක් අපි සලකන්නේ නැහැ අසංකාරික විදිහට. ඒවා මේ ඕනෑම පුද්ගලෙක් උත්සාහ කිරීමේදී පමණයි ලැබෙන්නේ. ඊට අමතරව විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒ ප්‍රීති සුඛ කියන දෙකම සෝමනස සහගත සෝමනස පැත්තේ තියෙන හින්දා මේ ධාන පහෙන් හතරක්ම සෝමනස සහගත ලෙස සලකනවා පොදුවේ. මොකද අන්තිම ධානයේ විතරයි උපේක්ඛා ඒකාග්‍රතාව කියන අංග තියෙන්නේ. අන්තිම පස්වෙනි ධානයේ උපේක්ෂා සාගතයි. ඊට පල්ලෙහා තියෙන හතර සෝමනස්ස සාගතයි කියලා තමයි සැලකෙන්නේ. ඒ වගේම ධානසිත පහ, ධාන සිත්වල ධාන කුසල්සිත, ධාන විපාකසිත, ධාන ක්‍රියාසිත කියලා පහේව තුනක් තියෙනවා. ධාන කුසල්සිත කියලා කියන්නේ රහත් වීමට ප්‍රථමයෙන් යම්කිසි පුද්ගලයෙක් ධාන උපදවනවා නම් ඒ පුද්ගලයාට තියෙන ධාන කුසල්සිත. ඒ කුසල්සිතට අනුරූප වූ ප්‍රතිඵලයක් ලැබෙන්නේ විපාකසිත හැටියට. ඒ කියන්නේ ප්‍රථම ධානය වඩලා තියෙන කෙනෙකුට ප්‍රථම ධාන විපාකසිත ලැබෙනවා. දෙවන ධානය වඩලා තියෙන කෙනෙකුට දෙවන ධාන විපාකසිත ලැබෙනවා. ඒවා විපාක වශයෙන් වැඩිපුර ලැබෙන්නේ බ්‍රහ්ම තලවලදී. රූපාවචර රූප තියෙන බ්‍රහ්ම තලවලදී තමයි ලැබෙන්නේ. නමුත් රහත් වීමෙන් පසුව ධාන වඩනවා නම් නිරෝධ සමාපත්තිය සම්වැදීමට හෝ වෙනත් 이르දියක් පෑමට හෝ වෙන යම් කාරණයකට මේ ධානසිත ඇති වුණාට ඒව කුසල් වශයෙන් හෝ විපාක වශයෙන් ඇති වෙන්නේ නැහැ. එතකොට ඇති වෙන්නේ ක්‍රියා වශයෙන්. මොකද රහතන් වහන්සේට කුසල්වත් අකුසල්වත් සිද්ධ වෙන්නේ නැති හින්දා. මොකද කුසල් රැස් කරන්නෙත් නැහැ අකුසල් රැස් කරන්නෙත් නැති හින්දා. ඉතින් මේ ධානසිත ගැන මතක තියාගන්න ඕන එක තමයි සසංකාරිකයි. හතරක් ප්‍රථම ධානයේ ඉඳලා හතරවෙනි ධානය දක්වා සෝමනස්ස සහගතයි. පස්වෙනි ධානයේ උපේක්ඛා සහගතයි. තීර්ථකයෝ වඩන්නේ මේ ක්‍රමයටම තමයි. වෙනස වෙලා තියෙන්නේ දැන් සමතකමට හන්වල නියත මිත්‍යා දෘෂ්ටිකයක් නෙමෙයි නා. ඒ කියන්නේ කර්මවාදී ක්‍රියාවාදී තාපසයකට පුළුවන්. ඒ කියන්නේ කර්මයේ ප්‍රතිඵලයක් තියෙනවා, ක්‍රියාවේ ප්‍රතිඵලයක් තියෙනවා කියලා අදහන තාපසයකට පුළුවන් කියලා තියෙනවා. මෙන්න මේ ධ්‍යාන මට්ටම් අටරම යන්න. ඒ කියන්නේ රූපාවචර පහයි අරූපාවචර හතරයි කියන ධ්‍යාන මට්ටම් නවයටම යන්න පුළුවන් කියලා තියෙනවා. මේ ක්‍රමයටම තමයි වඩන්නේ. වෙන ක්‍රමයක් නැහැ. ඒ වුණාට තීර්ථකයන්ගේ ප්‍රමාණය වෙනස්. කසීන අරමු, ඒ කියන්නේ කසීන ආලෝකේ වැඩිීමේ ප්‍රමාණය වෙනස්. අපේ සාමාන්‍ය ශ්‍රාවකයන්ගේ ප්‍රමාණය වෙනස්. මහා ශ්‍රාවකයන්ගේ වෙනස්. අසු මහා ශ්‍රාවකයන්ගේ ඊටත් වැඩිය වැඩි. අග්‍ර ශ්‍රාවකයන් ඊටත් වැඩිය වැඩි. පසේ බුදුරන්ගේ ඊටත් වැඩිය වැඩි. සම්මා සම්බුදුරන්ගේ ප්‍රමාණයක් නැහැ. ඒක තමයි සර්වඥාණේ කෙලවරක් නැහැ කියලා කියන්නේ. කෙලවරක් නැති විශ්වයත් වැටහෙනවා කියන එක. මෙහෙමයි. ඒ එතන විචිකිච්ඡාව එතන බලපාන්නේ ධානාංගවලදී නීවරණ හැටියට ගන්නකොට මේ බුදුන් දහම් සඟුන් ගැන තියෙන විචිකිච්ඡාව බලපාන්නේ මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ලැබෙන්න මිසක් ධාන ලැබෙන්න නෙමෙයි. එතෙන්දි විචිකිච්ඡාව කියලා කියන්නේ කර්මය පිළිබඳ ඇදහිම. ඔව්, කර්මවාදී ක්‍රියාවාදී වෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙන එකයි. කියන කර්මය අදහන්න ඕන, ක්‍රියාව අදහන්න ඕන, ඒ කියන්නේ ප්‍රතිඵලයක් තියෙනවා කියලා දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ ලෝකයේ කර්මඵල, කර්ම සහ කර්ම විපාක දීම පිළිබඳව ඔහුට දැනුමක් තියෙන්න ඕන. ඔහු පිළිගන්න ඕනේ ඒක. ඔව්, යම් කිසි දැනුමක් තියෙන්න ඕන. මොකද දැන් මේ චුති උප්පත්ති පිළිබඳ ඥානය එනවා කියලා තියෙන දිවසින්. ඒ දිවසින් දිවස වඩන්න හතරන ධ්‍යානෙ වඩන්න ඕන. හතර ධ්‍යාන කියන්නේ රූපාවචර පංචම ධ්‍යානෙ තියෙන්න ඕනේ. සාමාන්‍ය ක්‍රමයට අපි හතරෙන් දාන කියලා කියන්නේ ඒ දිවස වඩලා ඒ දිවසින් මරණ උපදින සත්‍යය බලන්න පුළුවන්. එතකොට තමයි චුති උප්පත්ති පිළිබඳ ඥානෙ දෙන්නේ. ඉතින් මේ පංචම ඥානය උපදවාගත්තට පස්සේ අභිඥාව පහක් උපදවන්න පුළුවන් කියලා තියෙනවා සාමාන්‍ය පුද්ගලයන්ට. ඒ රහතන් වහන්සේලාට ෂඩභිඥා කියලා අභිඥා හයක් ඇති වෙනවා. පංචබිඤ්ඤාව කියලා කියන්නේ 이르දිවිද ඥානය. 이르දිවිද ඥානය කියන එක මේ එන විදිහ පස්සේ චිත්තවිතිවලදී විස්තර වශයෙන් කියනවා. මොකද පඨවි ආපෝ තේජෝ වායෝ හතරම හරියට තිබුණොත් තමයි පුරුදු පුහුණු කරලා තිබ්බොත් වසිතා පහෙන්ම 이르දි පාන්න පුළුවන්. එහෙම නැත්නම් පඨවි විතරක් නම් පුළුවන් පඨවි විතරයි පාලනය කරන්න පුළුවන්. ඒ වගේ ආපෝ විතර නම් පුළුවන් ජලය විතරයි පාලනය කරන්න පුළුවන්. ඒ වගේ. ඒ වගේ ඉර්ධිවිද ඥානය ලබා ගන්න පුළුවන්, පරචිත්ත විඥානය ලබන්න පුළුවන්. ඒ පරචිත්ත විඥානය කරන්නත් ක්‍රම දෙකක් තියෙනවා කියලා තියෙනවා. ඒ කියන්නේ දිවසින් අනුන්ගේ හිත බලලා ඒ හිතාවට තියෙන පාට බලලා ඒ පාටෙන් හිතන දේ හිතා ගන්න පුළුවන්ලු. එහෙම නැත්නම් දිව්‍ය කන වඩලා ඒ දිව්‍ය කනින් අනික් පුද්ගලයාගේ විතක්ක ਵਿਚාර චෛසික දෙක දිහා බැලුවාම ඒ විතක්ක ਵਿਚාර වල શબ્දයක් තියෙනවා. ඒ શબ્දයේ වෙනස, එහෙම නැත්නම් සංඛ්‍යාත වෙනස හොයාගෙන ඒකෙන් පුළුවන්ලු හිතන දේ හොයාගන්න. ඊට අමතරව පුබ්බේ නිවාසානුස්සති කියලා කියන්නේ දැන් මේ ඉන්න මොහොතේ පටන් එකින් එක සිත් ආපස්සට හිතාන හිතාන ගිහිල්ලා අද සිත් ටික ඉවර කරලා ඊයේ සිත් එකට ගිහිල්ලා පෙරේද සිත් ටිකට ඔහොම ඔහොම ගිහිල්ලා එහෙම යනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පුබ්බේ නිවාසානුස්සති බලන්න ඕන කෙනෙක් ඉස්සල්ලාම රූපාවචර පංචම ධ්‍යානෙට සමාදිනවා. සමවැදිලා එයින් නැගිටලා මතක් කරන්න පටන් ගන්නවා. ඒ ධ්‍යාන බලයට මතක් වෙනවා. ඊට පස්සේ මගදී කැඩෙනවා නම් මතක් වෙන්නේ නැතු වෙනවා නම් නැවත රූපාවචර පංචම ධ්‍යාන සමාදින්න ඕන. සමවැදිලා ආයෙ මුල ඉඳලා පටන් අරගෙන යනවා. ඉතින් ඒ විදිහට මතක් කරගෙන කරගෙන ගිහිල්ලා මේ භවයේ මේ ජීවිතයේ මුලම හිත පහු කරපු ගමන් කියන පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා. නැත්තම් එකම දිගට එක දිගට මතක් කරගෙන ආපස්ත යාම තමයි කරන්නේ. එතනදී මේ භවයේ මෞගස ඉපදිච්ච පළවෙනි හිත පහු කරපු ගමන් කියන ඥානයක් කියලා ඒක. විශේෂ ඥානයක් කියලා. දිව්‍ය ඇස, දිව්‍ය චක්කු ඥානය, එහෙම නැත්නම් දිව්‍ය සෝත ඥානය. මේවා තමයි පංච අවිඥා කියලා කියන්නේ. අභිඥා ලබන පුද්ගලයෝ 6 දිනක් ඉන්නවලු. කර්මවාදී ක්‍රියාවාදී තීර්ථක තවුසෝ සහිත පෘථග්ඥ තවුසෝයි ඊට අමතරව අපේ ශාසනේ සාමාන්‍ය උපාසක උපාසිකාවෝ සාමාන්‍ය රහතන් වහන්සේ, අසුමා ශ්‍රාවකයන් වහන්සේ, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ, පසු බුදුරන් වහන්සේ, සර්වඥන් වහන්සේ, සම්මා සම්බුදුරන් වහන්සේ, මෙන්න මේ පුද්ගල 6 වර්ගයට ධ්‍යාන උපදවන්න පුළුවන් කියලා කියලා තියෙනවා. මේවා තමයි රූපාවචර සිත් පිළිබඳව දැනගත යුතු කරුණු. ඒ රූපාවචර සිත්, රූපාවචර ධ්‍යාන වලට සමවදින්න හැකියාව තියෙන පුද්ගලයේ ඒ හැකියාවෙන් පිරෙහෙන්නේ නැතුව මැරුණොත් අනිවාර්යයෙන්ම ගරු කර්මයක් හැටියට ඒ රූපාවචර කුසල් සිත එළඹිලා ඒ අදාළ බ්‍රහ්මලෝකතලේ බ්‍රහ්මතලයේ ඉපදෙන්න ඒක හේතු වෙනවා කියලා කියලා තියෙනවා. ඒ කියන්නේ රූපාවචර ප්‍රථම ධාන සිත, ප්‍රථම ධාන කුසල් සිත වැඩිම හේතුවෙන් ප්‍රථම ධාන භූමි තුනෙන් එහෙක ඉපදෙනවා. ඒ කියන්නේ මහා බ්‍රහ්මය, බ්‍රහ්ම පුරෝහිතය, බ්‍රහ්ම පාරිසද්දය කියන ලෝක තුනෙන් එකක උපදිනවා. ඊට පස්සේ දෙවන ධානය, තුන්වෙනි ධානය වැඩිම හේතුවෙන් ඊට උඩ තියෙන පරිත්තාබ, අප්පමානාබ, ආබස්සර කියන ලෝක තුනෙන් එකක ඉපදෙනවා. හතරවෙනි ධාන වැඩිම හේතුවෙන් පරිත්ත සුභ, අපමාන සුභ, සුභකින්න කියන ලෝක තුනෙන් එකක ඉපදෙනවා. රූපාවචර පංචම ධාන වැඩිම හේතුවෙන් වේහප්පලය සහ අසඤ්ඤ සත්වය කියන ලෝක දෙකකින් එක උපදිනවා. අසඤ්ඤ සත්වයේ උපදින්නේ විශේෂයෙන්ම වායෝ කසීනයට සමවැදින හතර ධානයේ උපදව සිත පිළිබඳ කලකිරිලා, සිත වඩක් නැති දෙයක් හැටියට සැලකිලා සලකලා මිය යන අයට ඒ අසඤ්ඤ සත්වය කියන මහා කල්ප 500ක් ආවුස තියෙන බ්‍රහ්මතලයේ බ්‍රහ්ම කායක් විතරක් මැවෙනවා. මහා කල්ප 500කට සිත් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ නැවත පල්ලෙහා බ්‍රහ්මතලයක ආයිපදෙනවා. මෙහෙන් අන්තිමට චුතිසිත ඇති වුණාට පස්සේ මහා කල්ප 500ක් ප්‍රසන්සිතක් ඇති වෙන්නේ නැතු. ඒ මහා කල්ප 500 ඉවරුණාට පස්සේ ප්‍රසන්සිතක් ඇති වෙනවා ඊට පල්ලෙහා තලයේ. එහෙම තමයි සිද්ධ වෙනවා කියන්නේ. දැන් අපිට බලන්න තියෙන අරූපාවචර සිත් 12 ගැන. අරූපාවචර සිත් කියලා කියන්නේ අරූප තලවල වැඩිපුරම ඇතිවන සිත්, අරූප ලෝකවලට අයිති සිත්. මොනවද? කුසල් සිත් හතරක් තියෙනවා. ආකාසානංචායතන කුසල් සිත. මේ සිත් හතරම උපේක්ඛා සාගතයි. මොකද රූපාවචර පංතම ධ්‍යාන මට්ටමේ තමයි තියෙන්නේ. උපේක්ඛා ඒකාග්‍රතාව කියන අංග දෙකෙන් යුක්තයි. ඊට අමතරව මේ නානත් සංඥා කියන විවිධ සංඥාවල් නැහැ. ඒ කියන්නේ විවිධ අරමුණු වලින් දැන් රූපාවචර පංචම ධානය නම් පඨවි වලින් එන්න පුළුවන්, ආපෝ වලින් එන්න පුළුවන්, තේජෝ වලින්, වායෝ වලින්, නීල පීත ලෝහිත ඕදාත යනදී බොහෝ කසින වලින් එන්න පුළුවන්. ඒ වුණාට ඒ අරමුණු වෙනස්. දැන් පස්වෙනි ධානය තියෙනවා කියලා කිව්වට ඒ පුද්ගලයා වෙන වෙන අරමුණු වලට තමයි මේ හිත යොමු කරගෙන ඉන්නේ. නමුත් මේ අරූපාවචර ප්‍රථම ධාන සිත, එහෙම නැත්නම් මේ ආකාසනංචායතන සිත කියන ධානයට සමවදීන පුද්ගලයෝ හැම කෙනෙක්ම ආකාශය අනන්තයි කියන එකම අරමුණට එන්නේ. ඒ මොකද තමන් කලින් වඩලා තිබ්බ කසීන ආලෝකය, කසීන මණ්ඩලය හරි කසීන ආලෝකය උගුල්ලලා ඒක අයින් කරලා හිස් අවකාශය දිහා බලන් ඉඳලා හිතෙන්ම වාගත් ආකාශය අනන්තයි, මුලක් නැහැ, අගක් නැහැ කියලා වඩන සිතට තමයි ආකාසනං චායතනය කියලා කියන්නේ. ආකාශය අනන්තයි කියලා කියනවා කියන්නේ ඒකයි. මොකද ඒ හිතෙන් වඩාගත් ආකාශයට මුල පේන්නේ නැත්නම් අග පේන්නේ. එහින්න ඒ අරූපාවචර ප්‍රථම ධානයේ කියන්නේ එකම එක අරමුණ හැමෝටම තියෙන ආකාශය අනන්තයි. ඉතින් ඒ සිත වඩලා ඒ ආකාසනං චායතනය කියන අරූපතලයේ ඉපදුනොත් විපාක වශයෙන් එළඹිලා මහා කල්ප 20000කට අවශ්‍යයි. ඊට පස්සේ යම්කිසි පුද්ගලයෙක් හිතනවා නම් ඊටත් වඩා සුවයක් ලබන්න ඕනේ කියලා ඒ අරමුණ ගැන කලකිරිලා හිතනවලු මේ ආකාශය අනන්තයි වුණාට ඒ ගැන සිතන සිත ඊට වඩා අනන්තයි. තමන්ගේ හිත අරමුණට ගත්ත හිත ඊටදී ගොඩක් අනන්තයි. ඒ හින්දා විඥානය අනන්තයි. විඥානං චායතනය කියන්නේ ඒකයි. අන්න එහෙම වැඩුවාම ලැබෙන සිත තමයි විඥානං ඡායතන කුසලසිත කියලා කියන්නේ. ඒක විපාක වශයෙන් ලැබෙනවර කියන විඥානං ඡායතන විපාකසිත. රහතන් වහන්සේලා වැඩුවොත් කියන විඥානං ඡායතන ක්‍රියාසිත කියලා. අන්න ඒ කුසලසිතේ ප්‍රතිඵලයක් හැටියට ඒ බ්‍රහ්ම තලයේ පුදුන තරූප තලයේ පුදුන දෙවන අරූප තලයේ මහා කල්ප 40000ක් අවශ්‍යයි. හැබැයි තින් අරූප තලයක් එයිද සිත විතරයි උපදින්නේ. ඒ හින්දා ඇඟක් නැහැ, ඇහක් නැහැ, කනක් නැහැ, කිසිම දෙයක් නැහැ. ඒ හින්දා කිසිම කෙනෙක්ගේ බුදුවරු උපදුනත් බණ අහන්න බෑ. කිසිම වෙන පිනක් කරන්න බෑ. ධානසිත වලින් ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ. ඉතින් මේ තලයේදී මේ මනුස්ස තලයකදී හරි එහෙම නැත්නම් දිව්‍ය තලවලදී සෝවාන් සකෝදාගාමි වෙලා එතන අරූප තලවල උපදුනොත් නම් එහෙම පිනුවම් පාන්න පුළුවන්. එහෙම නැත්නම් ආයි පල්ලහට එනවා. අපාගන්න වෙන්නත් පුළුවන්. මොකද අපි ඕන කෙනෙක් ওই හතරටම ගිහිල්ලා තියෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ විඥානේ අනන්තයි කියලා හිතන එක ගැන කලකිරිලා දැන් හිස් ආකාශය ගැන හිතලා ආකාශය අනන්තයි කියලා හිතුවා. ඊට පස්සේ හිත ගැන බැලුවම හිතත් හිස් ඒකේ කෙලවරක් පේන්නේ නැහැ. හිතත් අනන්තයි. ඊට පස්සේ හිතනවලු මේ ඇත්තටම මුකුත් නැහැ. කිසිවක් නැහැ. නත්ති කිංචි කියන අරමුණ අරගෙන ගන්න ධානයට කියනවා ආකින්චඤ්ඤායතන කුසල්සිත කියලා. කිසිවක් නැති බව අරමුණු කරන සිත. මේ අරමුණු සියල්ලම ප්‍රඥප්ති කියලා කියන්නේ. ඒ කියන්නේ ඇත්ත පරමාර්ථ වශයෙන් තියෙන ඒවා නෙමෙයි. මේ අභිධර්මයේ තියෙන පරමාර්ථ හැටියට තියෙන දේවල් නෙමෙයි මේ අරමුණු කරන්නේ. හිතින් මවාගත් දේවල් අරමුණු කරන්නේ. ප්‍රඥප්ති කියලා කියන්නේ. මෙන්න මේ ආකින්චඤ්ඤායතන කුසල්සිතේ විපාක වශයෙන් ඒ තලයේ පුදුනොත් එම මහා කල්ප 60000ක් අවශ්‍ය. ඊට පස්සේ ඊටත් වඩා ප්‍රණීත සැපයක් විඳින්න කැමති පුද්ගලයෝ වීරවත් පුද්ගලයෝ ඊට වඩා වැඩි ධානයක් උපදිනවලු කොහොමද? ඇත්තටම නැහැ නෙමෙයි. තියෙනවත් නෙමෙයි නැත් නෙමෙයි අතර ඉතාම පොඩි වෙනසක් මෙතන තියෙන්නේ කියලා. දැන් නැත්ති කිංචි කියලා කිසිවක් නැහැ කියලා වඩපු එකේ බැලුවාම කිසිවක් නැහැ කියලා කිව්වට නැත්තේමත් නැහැ. මොන හරි දෙයක් තියෙනවා ඒත් නැහැ වගේ පේන්නේ. එතකොට නේව සංඥා නා සංඥායතන. ඒ කියන්නේ සංඥාවක් ඇත්තේත් නැති නැත්තේත් නැති සංඥා වර්ගන ගන්න සිතට තමයි නේව සංඥා නා සංඥායතන කියන්නේ. අන්නේ සිතේ විපාක හැටියට ඒ තලිය පුදුනොත් එම මහා කල්ප 84000කට අවශ්‍ය. ඒක
මුලින්ම ආසමදී අනන්තයි කියලා ගත්තා. ඊට පස්සේ සිත ගත්තා.
මොකක්වත් නැහැ කියලා ගත්තා. කියන්නේ මුලින්ම ආකාශය අනන්තයි. ඊට පස්සේ ආකාශය අනන්තයි කියලා හිතපු හිත අනන්තයි කියලා ගත්තා. ඊට පස්සේ කිසිවක් නැහැ. ගත යුතු කිසිවක් නැහැ කියලා ගත්තා. ඊට පස්සේ නැහැමත් නෙමෙයි තියෙනවත් නෙමෙයි. ඇත්තේත් නැති නැත්තේ නැති සංඥාවද. ඒ හතර තමයි තියෙන්නේ. ඉතින් මෙයා මේ ඊට වඩා සැපකට තියෙනවා නම් නිරෝධ සමාපත්තිය නිවන විතරයි කියලා කියලා තියෙනවා. ඒ තරම් ලොකු සැපක්. ඉතින් අරූපාවචරත් සිත් 12ක් තියෙනවා. මොනවද? ආකාසනං ඡායතන කුසල්සිත, විපාක්සිත, ක්‍රියාසිත. විඥානං ඡායතන කුසල්සිත, විපාක්සිත, ක්‍රියාසිත. ආකින්චඤ්ඤායතන කුසල්සිත, විපාකසිත, ක්‍රියාසිත. නේව සංඥා නාසඤ්ඤායතන කුසල්සිත, විපාකසිත, ක්‍රියාසිත කියලා සිත් 12ක් තියෙනවා. ඒ සිත් 12ම උපේක්ඛා සාගතයි. සසංඛාරිකයි. රූප පිළිබඳ සිත වඩලා වඩලා තමයි රූපාවචර ධ්‍යාන වලට යන්නේ. රූපය පිළිබඳ වඩලා ඇති වුණාම තමයි රූපාවචර වල වැඩ. රූපය අතහැරලා. පහින් යහා. ඒ කියන්නේ ඇත්තටම තල 9ක් තියෙනවා. සාමාන්‍ය වාරෙන් 8යි කියලා කියන්නේ දැන් හරියටම අභිධර්ම විදිහට බැලුවොත් එම රූපාවචර ප්‍රථම ඉඳලා පංචම ධානය දක්වා ගිහිල්ලා අරූපාවචර තව ධාන 4කට යනවා. ඒකින්ද මේකට කියනවා සුද්ධික නවකය කියලා. ඉතින් සුද්ධ වූ නවකය මොකද අනුපූර්ව විහාර මේ නව අනුපූර්ව විහාර කියලා කියනවලු මොකද නිරෝධ සමාපත්තියට සමාදින්න කලින් මේ නමයටම සමාදින්න ඕනේ. ඉතින් රහතන් වහන්සේ කෙනෙක් හරි අනාගාමී වහන්සේ කෙනෙක් හරි නිරෝධ සමාපත්තියට සමාදිනවා නම් පිරිනමන පාන කලින් රහතන් වහන්සේ මෙන්න මේ ප්‍රථම ධන සම්වේදලා ආයි නැගිටලා දෙවන ධන සම්වේදලා නැගිටලා තුනට නැගිටලා සම්වේදලා නැගිටලා හතරට සම්වේදලා ආයි එකෙන් නැගිටලා පහට සම්වේදලා එකෙන් නැගිටලා ඊට පස්සේ ආකාසනංචායතන සම්වේදලා ඉන්න නැගිටලා විඤ්ඤාණන්තායතන සම්වේදලා එකත් නැගිටලා ඒකිනුත් නැගිටලා අකින්චඤ්ඤායතන සම්වේදලා එකිනුත් නැගිටලා අදිෂ්ඨාන කරලා නිරෝධ සමාපත්ත සමාදිනවා කියලා නේව සංඥා නාසඤ්ඤායතන සම්වේදලා නේව සංඥා නාසඤ්ඤායතන සිද්දේකකට පස්සේ නිරෝධ සමාපත්ත සමාදිනවා කියලා කියනවා. ඒක අපි චිත්ත විතියෝලි හම්බෙනවා. ඒ කියන්නේ නිරෝධ සමාපත්ති වීති කියලා මෙන්න අපි සාකච්ඡා කරනවා. රූපාවචර පංචම ධානයේ දක්වාත් අරූපාවචර තව ධාන මට්ටම් හතරක් දක්වාත් වැඩෙන්නේ සමාධිය. සමාධිය තියෙන්නේ ලෞකික පැත්තේ ලෞකික සමාධියක්. කිසිම විදර්ශනාවක් දන්නේ නැති පුද්ගලයෙකුට පවා මේ මට්ටම් නැමෙටම යන්න පුළුවන්. ඒකයි තීර්ථකයන්ට යන්න පුළුවන් කියන්නේ කර්මවාදී ක්‍රියාවාදී වුණා. ඒ වුණාට සෝවාන් කියන තනි මාර්ගයේ ප්‍රථම මාර්ගයට එළඹෙන්නත් බෑ. අර කියන අපි කලින් සාකච්ඡා කරපු මේ විසුද්ධි හතටම ඇවිල්ලා විසුද්ධි හතම සම්පූර්ණ කළා. කියන්නේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය. යනාදී වශයෙන් විසුද්ධි හතක් තියෙනවා. ඒකේ මේ කතා කරන ධාන මට්ටම් නවයම තියෙන චිත්ත විසුද්ධිය කියන විසුද්ධියට තියෙන විතරයි. නිවන පැත්තට යන මාර්ගයේදී මේ ධාන මට්ටම් නවයම රූපාවචර පහයි අරූපාවචර හතරයි කියන නවයම තියෙන්නේ නිවනට යන මාර්ගයේ සීල විසුද්ධියෙන් පස්සේ එන චිත්ත විසුද්ධිය කියන සිත පිරිසිදු කර ගැනීම කියන විසුද්ධියට දෙ තමයි මේක සංග්‍රහ වෙන්නේ. ඊට පස්සේ ඇති වෙන නාම රූප පිළිබඳ දැනුම කියන්නේ දිට්ඨි විසුද්ධි. ඊට පස්සේ පටිසමුප්පාදයේ දැනීම කාංකා විතරණ විසුද්ධි. ඊට පස්සේ මගම නොමග දැන ගැනීම මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි. පටිපදා ඥාන දර්ශන විසුද්ධි කියලා විදර්ශනා ඥාන. ඊට පස්සේ ඥාන දර්ශන විසුද්ධි පහු කරගෙන තමයි සෝවාන් මාර්ගයට එන්නේ. එහෙනම් මේක මාර්ග දෙකක්. සමතය සහ විදර්ශනාව කියන්නේ පැති දෙකක්. හැබැයි විදර්ශනාවට ප්‍රබල අත්ලක් තමයි හොඳ සමාධියක් තිබීම. ඉතින් අර සීල විසුද්ධියට පස්සේ චිත්ත විසුද්ධිය කෙනෙකුට යන්න පුළුවන් රූපාවචර ප්‍රථම ධන මට්ටමට නම් අවමයෙන් යන්න ඕනේ මට්ටමට. ඒ වුණාට කෙනෙකුට ඉඩඩිය මට්ටම් වලට යන්න පුළුවන් නම් ඔහුට වඩා පිරිසිදු ලෙස ඉතුරු ටික වැටෙනවා. මොකද හොඳ සීලයක ඉඳලා තමයි හොඳ සමාධියක් වැඩෙන්නේ. හොඳ සමාධියක ඉඳලා තමයි හොඳ ප්‍රඥාවක් වැඩෙන්නේ. සාමාන්‍යයෙන් අපි කරන්න හදන්නේ සීලයක් නැතුව සමාධියක් නැතුව තමයි ප්‍රඥාව වඩන්න හදන්නේ. අපි හිතමු විද්‍යාඥයෙක් වගේ කෙනෙක්. ඔහුට සීලයක්වත් නැහැ. සමාධියක්වත් නැහැ. ඒ වුණාට නොදන්නා දෙයක් දැනගන්න උත්සාහ කරනවා. ඉතින් ඔහුට ඒක දැනගන්න හම්බෙන්නේ නැහැ. ඔහු හැමදාම ඒකට රැවටෙනවා. මතාවකාලිකව මොකට හරි රැවටෙනවා. ඇත්තටම වෙන්නේ ඒකයි. මොකද ඔහුට හොඳ සමාධියක් එන්න විදිහකුත් නැහැ. මොකද හොඳ සීලයක්වත් නැති. දැන් කියන්නේ දැන් ප්‍රඥාව වඩනවා නම් නිකම් ප්‍රඥාව වඩනට වඩා හොඳ සමාධියක ඉඳලා වඩන ප්‍රඥාව ගොඩක් උසස්. සමාධිය වඩනවා නම් හොඳ සීලයක පිරිසිදු සීලයක ඉඳලා වඩන සමාධිය ගොඩක් උසස් සමාධියක් වඩන්න පුළුවන්. ඒ හින්දා යටින්ම හොඳ සීලයකින් පටන් ගත්තාම හොඳ සමාධියකටත් හොඳ ප්‍රඥාවකටත් මාර්ගය වෙන්නේ ඒක. සීල සමාධි ප්‍රඥා කියන්නේ ඒක. ඉතින් ඒකේ මාර්ග දෙකක් නිවනට යම එකක් ලෞකික පැත්ත තව එකක්. දැන් මේ සියලුම දිවස දිව්‍ය කන 이르දි විද වගේ දේවල් ඔක්කොම ලෞකික පැත්ත. ඇත්තටම බුදුජන් වහන්සේගේ ਸਰවඥතා ඥානයත් ලෞකිකයි. ඒ බුදුරජාන් වහන්සේගේ විමුක්තිය විතරයි ලෝකෝත්තර. ධම්මා සම්බුද්ධත්වයේ කියන ඒ අරහත්වේ මට්ටම තමයි ලෝකෝත්තර. ඒ ඇරෙන්න ਸਰවඥතා ඥානයයි ඒ 이르දියයි අපි කිව්වොත් බුදුරජාණන් වහන්සේගේ යමක මහා ප්‍රාතිහාර්යය පිළිබඳ ඥානය ලෞකිකයි. ඒ ලෞකිකත්වයේ තියෙන ඉහළම තැන තමයි. ඒවෙන් ඈතර වෙන්න බෑ. ඒ වුණාට ඈතර වෙච්ච සම්මා සම්බුදුරට විතරයි ඒක තියෙන්නේ. ඒකයි මේ යමක මහා ප්‍රාතිහාර්යය පෑවහම අනික ඕන කෙනෙක් දැනගන්න මේ සම්මා සම්බුදුරේ කියලා. මොකද පසේ බුදුරෙකුටවත් ඈතර වෙලාවත් එක් කරන්න බෑ. සම්මා සම්බුදුරෙකුට විතරයි එක් කරන්න පුළුවන්. හැබැයි ඒක පැති දෙකක්. ලෞකිකයි ලෝකෝත්තරයි කියලා පැති දෙකක්. ලෝකය පිළිබඳව දෙකක් තමයි 이르දිය කියන්නේ. මේ අපි පවතින ලෝකය පිළිබඳ සත්ත්ව ලෝකය පිළිබඳව. ලෝකයෙන් ඈතර වීම තමයි ලෝකෝත්තර කියන්නේ. ලෝකයෙන් ඈතර වෙලා තමයි නිවන්ට යන්න පුළුවන්.
හදත් මේ ධ්‍යාන වඩලා ප්‍රඥා වඩන කෙනෙක්.
සාමාන්‍යයෙන් මහා බෝධිසත්වවරු සම්මා සම්බුදුවරු බොහෝ පසේබුදුවරු අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අසූ මහා ශ්‍රාවකයන්ගෙන් බොහෝ දෙනෙක් ධ්‍යාන වඩලා ඒ ධ්‍යාන මත ඒ ධ්‍යානවල එකඟතාවය පාදක කරගෙන එහෙම නැත්නම් උදව් කරගෙන විදර්ශනා වඩලා තමයි නිවන් දැකලා තියෙන්නේ. ඒ හින්දා තමයි ඒ තරම් අභිඥා ඒ තරම් බල ලැබිලා තියෙන්නේ. ඉතින් ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ කියලා කෙනෙකුත් ඉන්නවා. උන්වහන්සේ කිසිම ධ්‍යානයක් වඩන්නේ නැහැ. ප්‍රථම ධ්‍යානය වඩන්නෙත් නැහැ රූපාවචර. ඒනොත් ප්‍රථම ධ්‍යානයේ මට්ටමට එකඟතාවය තියෙනවා. එතකොට චිත්තවිසුද්ධිය ලැබෙන්නේ ඒකෙන්. නමුත් ප්‍රථම ධ්‍යානට සමවදින්න බෑ. ධ්‍යානයක් හැටියට කසිනාලෝක ලැබිලා මේ කසින දැකලා ඒ කසින වඩලා ධ්‍යානයට සමවදින්නේ නැහැ. ඒ වුණාට ඒ මට්ටමට එකඟතාවයක් තියෙනවා. අන්න ඒ එකඟතාවය භාවිතා කරලා රහත් භාවය දක්වාම වඩාගෙන යනවා. ඒ හින්දා රහත් වෙන හිටියට බිත්තියෙන් පිටතර යන්න බෑ. ඇහැ දුර ඇහෙන්නේ නැහැ. දුර තිනේවා පේන්නේ නැහැ. පොළොවකින් මිදින්න බෑ. අහසින් යන්න බෑ. ඒ වගේ දේවල් කරන්න බෑ.